පිළිගැනීමේදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ අත්තික ප්‍රතිපත්ති අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි නෑ 26 සහ 27 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ඉදම්බුඩු කිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ
වැඩදීනේ එහෙම මතු කරන
වාර්ෂික වාර්තා සහ ගිනුම් මම ඉදිරිපත්
කරනවා
මෙම වාර්තා නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේදී මුල් කළ යුතුයි මම යෝජනා කරමි 20 වර්ෂය සඳහා නිරුක්‍රමන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාල පොඩ ඉන්නකෝ මේ ප්‍රධාන කටයුතු වෙනකම් ඉගෙන ගන්න අහගන්න කිරියල්ලම තුමාගේ
කරුණාකර ඉන්න බාධා
කරනවා 20 වර්ෂ සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන ගිණුම් වාර්තාව 20 වර්ෂ සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම් 20 වර්ෂ සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව 20 වර්ෂ සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව 20 වර්ෂ සඳහා ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව 20 වර්ෂය සඳහා ග්‍රාමීය නිවාස හා නිවාස සහ ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ කාර්ය සාධන වාර්තාව 20 වර්ෂය සඳහා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 20 වර්ෂ සඳහා අභ්‍යන්තර ආරක්ෂක සෝදේශ කටයුතු හා පදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ගරු කථානායකතුමනි මම ඉදිරිපත් කරමි.
මේ ඕවා විවාදයට ගන්න වෙලාවක් නෙමෙයි මේක. ඈ මොන 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 රීතියටද තමුන්නාසේ රීති ප්‍රශ්න අතු කරන්නේ කියන්නේ?
දැන් මෙන්න මේ ඔබතුමාගේ න්‍යාය මේ 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 ස්ථාවර නියෝගවල මේ ලිපි ලේඛනාදී ඉදිරිපත් කිරීම කියන කාරණේ.
නෑ ඒක උඩ ප්‍රශ්න අතු කරන්න බෑනේ.
ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මගේ මේක අහලා ඉන්න ඔබතුමා.
නෑ ඉඩ දෙන්නේ නෑ ඔබතුමාට ඒක. ඔබතුමාලා හැමදාම මේක අවභාවිතාව කරලා සභාවේ කාලය නාස්ති කරනවා. දෙන්නේ නෑ. කරුණා කරලා මට වාරි මාර්ගය මතුමා කියන්නේ. වාරි දෙනවනම් ලිඛිතව ඉදිරිපත් කරන්න.
අතර අය ඉඳපෝ විසෙන්ටි ඉවසීමෙන් ටිකක්.
ගරු කතා නැගතුමනි. 20 වර්ෂය සඳහා මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ගරු කථානායකතුමනි මම ඉදිරිපත් කරමි.
කම්කරු එමුතුමා.
ගරු කථානායකතුමනි 2019 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රදේශ සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා විදේශ රැකියා ප්‍රවර්ධනා වෙළඳපොළ විවිධීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවද මම ඉදිරිපත් කරමි.
විදේශ කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2020 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව ඉදිරිපත් කරමි.
මහා මාර්ග
ගරු කථානායකතුමනි 2016 2017 සහ 2018 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා මහා මාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේද යොමු කළ යුතුයි ගරු කථානායකතුමනි මම යෝජනා කරමි.
සෞඛ්‍ය මාත්‍යමිය
ගරු කථානායකතුමනි 2018 වර්ෂය සඳහා දුම්කොළ හා මර්දියසාර පිළිබඳ ජාතික අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේදී විමුල් යුතුයි මම යෝජනා කරමි.
ජනමාධ්‍ය අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2018 වර්ෂය සඳහා සැලසීමේ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේදී විමුල් යුතුයි මම යෝජනා කරමි.
විදුලි බල අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 20 වර්ෂ සඳහා විදුලි බල අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
කර්මාන්ත මිතුමා
ගරු කථානායකතුමනි 2017 2018 සහ 2019 වර්ෂය සඳහා මැණික්කා ස්වර්ණාභරණ පරීක්ෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තා 2016 2017 සහ 2017 2018 මුදල් වර්ෂ සඳහා BCC ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තා සහ 2018 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ දී මුල් කළ යුතුයි මම යෝජනා කරමි.
උදැල්ල මතු.
අරු කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව, 2020 වර්ෂය සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2020 වර්ෂය සඳහා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන ආරක්ෂක මහත්මිය.
මුදල් අමාත්‍යාංශ යටතේ we have to get a mid-term financial review. ඒක තාම ලැබිලා නැහැ. මොකද ජූනි මාසේ අවසන් වෙලා තියෙන්නේ. ඉතින් මම බැලුවේ ඔබතුමත් ඉන්න නිසා, මේ වෙළඳාම්මුත් ඉන්න නිසා, ඒ අවස්ථාවේදී අපිට GSP Plus ප්‍රගතියක් දැනුම් දෙනවාද කියලා ඒක මෙතෙන්ට බලපානවා. මොකද විශේෂයෙන්ම ඒ අනතුරුදා හැඟීමෙන් පස්සේ LTT සිරකරුවන් නිදහස් කිරීමේ යම් කිසි පාලනයක් ඇති වෙලා තියෙනවා. ඒත් ඊයේ ඇති වුණේ සිද්ධියේදී සුප්‍රක අපේ වෘත්තීය සමිති නායකයෙක් වන ජෝසප් ස්ටැලින් යුරෝපීය සංගමයේ දන්න පුද්ගලෙක්. 2016 මම මේ ගැන සාකච්ඡා කරන්න ගියද්දි එතුමත් අපේ මේ අර වෙළඳ කලාපේ සංගමයේ අයත් ඔක්කොම එක කතා කරා. දැන් මෙතන ඇත්ත වශයෙන්ම යුරෝපීය සංගමයේ කම්කරු සංගමේ ජාත්‍යන්තර කම්කරු සංගමෙන් මේක සිදුවෙන්ට යන. මොකද මෙතන කිසිම නීතියක් නැහැ. ඉතින් මම කැමති අහන්න විශේෂයෙන්ම මුදල් ඇමතුමාට මේ පිළිබඳ වෘත්තීය සමිතිය එක්ක විගහට සාකච්ඡා කළා. පොලිසිය පිළිබඳත් කොමිටියක් පත් කරන්න නැත්නම් මෙතනින් කළා තියෙන හොඳ වැඩ ටික එක සැරේම හේදිලා යන්න පුළුවන්.
හරි, බොහොම ස්තුතියි.
කතානායකතුමනි, පරිවේක්ෂණ මැතිතුමා සඳහන් කළ කාරණාව, we will be tabling that report. In fact, we had thought that we could have a debate this month, but definitely we can have a debate early next month. Joseph Stalin, Honorable Minister, is here. Honorable Minister, as trade unionist, I have been meeting lot of trade unionists in relation to the GSP plus. Thank you.
ගරු කතානායකතුමනි, ගරු රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා කිව පරිදි මේ ස්ටාලින් නමුත් මේ ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නද? හොඳයි. 2020 වර්ෂය සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම ලිපිලාඛනාදියේ පිටපත් මන්ත්‍රීවරයන්ට සපයා ඇත. දැන් මම අර පොලිස් ඇමතිවරයා හැටියට අර ස්ටාලින් මහත්මයාගේ අත්අඩංගුව ගැන පොඩ්ඩක් කතා ගන්නම්. මොකද මේ තරාතිරම කුමක් වුණත් නීතිය කඩනවා නම් ඒකට පොලිසිය ඉඩ දෙන්නේ නැහැ. දැන් මේ වැඩවර්ජන සහ රැස්වීම පවත්වන එක තහනම් කරලා තියෙන්නේ දේශපාලඥයෝ නෙමෙයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. ඔහු තමයි පොලිස්පතිතුමාට ඉතා පැහැදිලි නියෝගයක් දීලා තියෙනවා. මේ රෝග ව්‍යාප්ත වෙන නිසා රැස්වීම් සහ උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි කියලා. ඉතින් ඒක නිරෝධායන පරිත්‍යාගයේ යටතේ ඔහුට ඒ නියෝගය දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පොලිසිය කළේ ඒ කර්තව්‍ය ඉෂ්ට කරන එක පමණයි. ඉතින් තරාතිරම කුමක් වුණත් ඉදිරියේ වුණත් උද්ඝෝෂණ කරනවා නම් රැස්වීම් කරනවා නම් අපි අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා.
දැන් කියන්න ඔබතුමාගේ.
හරි, ගරු කතානායකතුමනි, මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ඔබතුමා මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ගරු කතානායකතුමනි,
රනිල් වික්‍රමසිංහ මැතිතුමා
නැගිට පොඩි අවස්ථාවක් දෙන්න. ඇත්ත වශයෙන්ම රැස් වෙන්න මූලික අයිතිවාසිකමක් තියෙනවා. අනික ක්වොරන්ටයින් පනත යටතේ කවුරුවත් බලෙන් එවන්න බෑ. මේ මුලතිව් හරි කොහේ හරි ඇත්ත වශයෙන්ම ක්වොරන්ටයින් පනත යටතේ එහෙම බලයක් නැහැ. එතකොට ක්වොරන්ටයින් පනත යටතේ රෙගුලාසි හදනකොට මූලික අයිතිවාසිකම් වලට අනුකූලව රෙගුලාසිය හදන්න තියෙන්නේ. So either you have to change the law then. You have to change the law. Otherwise, you must have a PCR test. May go to PCR test. If you change the law, that's a different matter.
එතුමාට උත්තරයක් දෙන්න ඕනලු.
ආ ගරු කතානායකතුමනි දැන්
විපස්සනායක
නෑ.
දැන් තුන් දෙනෙක්
ඉන්නවා. ගරු කතානායකතුමනි දැන් උසාවියට ඉදිරිපත් මම හිතන්නේ මේ 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 පිළිතුරෙන් ඔබතුමා අහන්න යන ප්‍රශ්නටත් උත්තර දෙනවා ඇති.
විපස්සනායකතුමා.
ගරු කතානායකතුමා.
ඉතින් හරි දීලා ඔබතුමාට දීලා.
ගරු කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා අපේ ගරු අමාත්‍යතුමාට මම මේ ඉදිරිපත් කරන කාරණාවට පොඩ්ඩක් සවන් දෙන්න කියලා ගරු අමාත්‍යතුමනි Quarantine and Prevention of Disease Act No. 3 of 1897 ඔබතුමා ඒ ඕඩිනන්ස් එක සමාවෙන්න ඕඩිනන්ස් එකේ සෙක්ෂන් 2 සහ සෙක්ෂන් 3 මම මේක සභාගත කරනවා ඒ සෙක්ෂන් 2 සහ සෙක්ෂන් 3 විශේෂයෙන්ම සෙක්ෂන් 2 ඇමතිවරයාට බලය පැවරෙනවා අවස්ථාවෙන් අවස්ථාවට ගැසට් නිවේදන නිකුත් කරන්න. ඒ වගේම 3 සෙක්ෂන් එකේ පැහැදිලි කරනවා ඒ නිකුත් කරන රෙගුලාසිවල පරිමාණය. මේක විග්‍රහ කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මම ඇමතිතුමාට කියන්න කැමතියි ගිය අවුරුද්දේ මාර්තු 25 20/20 ඒ ගැසට් එකේ නිසි බලධාරියා නම් කරලා තියෙනවා. නිසි බලධාරියා වෙන කවුරුත් නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා. එතකොට නිසි බලධාරියාට පමණයි මේ රෙගුලාසි ක්‍රියාත්මක කරන්නට පුළුවන්. එතකොට 20/20 ඔක්තෝබර් 15 වෙනිදාත් බොහොම පැහැදිලිව තවත් රෙගුලාසියකින් ඉදිරිපත් කළ තිබෙනවා පබ්ලික් ප්ලේසස් ඒ කියන්නේ පොදු ස්ථානවල හැසිරීම. ඒ පොදු ස්ථානවල හැසිරීම වලට දීලා තියෙන රෙගුලාසිය තමයි මීටරයක පරතරය සහ මාස්ක් ඇඳගෙන ඉන්න ඕනේ. එතකොට මේ සියල්ලක්ම ක්‍රියාත්මක කිරීමේ නිසි බලධාරියා පොලිසිය නෙවෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා. දැන් ඊයේ සිදුණු සිද්ධිය ගරු කතානායකතුමනි උද්ඝෝෂණයක් පැවැත්වුවා පොලිසිය අත්අඩංගුවට ගත්තා උසාවියට ඉදිරිපත් කරා උසාවිය ඇපදුන්නා එතනින් පස්සේ කිසිම PCR ටෙස්ට් එකක් ඇන්ටිජන් ටෙස්ට් එකක් නැතුව කිසිම සෞඛ්‍ය බලධාරියෙක් PHI කෙනෙක්වත් නැතුව අර අත්අඩංගුවට ගෙනාපු බස් රථවලින්ම පොලිසිය තීන්දුව කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව අයිතිවාසිකම් වගන්ති උල්ලංඝනය කරමින් මේ ඉදිරිපත් කළ තිබෙන සියලුම රෙගුලාසි උල්ලංඝනය කරමින් 1897 Quarantine and Prevention of Disease Ordinance එක උල්ලංඝනය කරමින් 15 වෙනිදා ඔක්තෝබර් මාසයේ 20/20 ඉදිරිපත් කරපු රෙගුලාසිය උල්ලංඝනය කරමින් ඒ වගේම මාර්තු මාසයේ ඉදිරිපත් කරපු රෙගුලාසිය උල්ලංඝනය කරමින් මේ නිරෝධායනය සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාත්මක කරන්න ඕන එක නෑ මම ඉවර නෑ පොඩ්ඩක් මේකට සවන් දෙන්න නෑ අවසන් නෑ සෞඛ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කරන්න ඕන එක පොලිසිය අතට ගන්නවා. දැන් ගරු කතානායකතුමනි පැහැදිලිවම එක පැත්තකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව අයිතිවාසිකම් වගන්ති උල්ලංඝනය කරලා තිබෙනවා. තවත් පැත්තකින් 1897 නිරෝධායන ඕඩිනන්ස් එක උල්ලංඝනය කරලා තිබෙනවා. මාර්තු මාසයේ 20/20 ඔක්තෝබර් මාසයේ 20/20 රෙගුලාසි උල්ලංඝනය කරලා තිබෙනවා. මේ හැම දෙයක්ම උල්ලංඝනය කරමින් පොලිසිය උදුරාගෙන තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ සහ PHI සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වගකීම මම අහන්න කැමතියි ගරු කතානායකතුමනි කොහොමද ඇන්ටිජන් ටෙස්ට් එකක්වත් කරන්නේ නැතුව කොහොමද PCR ටෙස්ට් එකක්වත් කරන්නේ නැතුව තීන්දුව කරන්නේ ඇප ලබා දුන්නු ඒ උද්ඝෝෂණ කරයි කියලා චෝදනාවට ලක් වුණු
ඒ සියලු දෙනාම ජෝසප් ස්ටාලින් මැතිතුමා ඒ වගේම මහා සංගරත්නය ඇතුළු ඒ වගේම කාන්තාවන් යම් ප්‍රමාණයක් ඇතුළු කොහොමද මේ ප්‍රමාණය පොලිසිය තීන්දුව කරන්නේ නිරෝධායනය කරන්න ඕනේ කියලා ඔබතුමන්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කළා තිබෙනවා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළා තිනවා ඕඩිනන්ස් එක උල්ලංඝනය කළා තිනවා 1897 නිරෝධායන ඕඩිනන්ස් එක රෙගුලාසිටි එක උල්ලංඝනය කළා තිබෙනවා මේ හැම නීතියක් රීතියක් ඔක්කොම කෑලි කෑලිවලට ඉරලා දමලා මේ මම කැමති නැහැ පොලිසියට චෝදනා කරන්න මම විශ්වාස කරනවා පොලිසියේ බහුතරයක් හොඳින් රාජකාරී කරන අය කියලා නමුත් 200කට 300කට අධික ප්‍රමාණයක් පොලිසිය කට්ටිය ඇවිල්ලා අර අධිකරණ යපදුන්නු කට්ටිය අර උද්ඝෝෂණය කරයි කියලා අත්අඩංගුවට ගත්ත බස් වලින්ම මේ අයව යවන නිරෝධායනය කරන්න කොහොමද මේ 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 රටේ අවනීතියක් නේ තියෙන්නේ මේ රටේ කැලෑ නීතියක් නේ තියෙන්නේ මේ රටේ නීතියක් නැහැනේ දරු අමෙතුමා මේකට උත්තර දෙන්න
අනුර කුමාර දිසානායක මහත්තයා
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් පොලිස් ප්‍රතිවරයාට ලබා දී තිබෙන නියෝගය අනුව තිබෙන්නේ විරෝධතා සහ උද්ඝෝෂණවලදී කොවිඩ් වසංගත තත්ත්වය පැතිරී යාමට වැඩි ඉඩකඩක් තිබෙන බැවි. එතකොට ගරු කතානායකතුමනි මේක එහෙමනම් බස් රථයේ තෙරපිලා යනවා. ඊයේ දිනේ අපි දැක්කා බැසිල් රාජපක්ෂ ගරු අමාත්‍යතුමා දිවුරුම් දීම හේතු කොටගෙන නගර ගණනාවක තෙරපි සුබ පැතුම් ඉදිරිපත් කරන අවස්ථා අපි දැක්කා. එතකොට දැන් මේක නිශ්චිත වශයෙන්ම මේ නිවේදනය දේශපාලන දඩයමක්. මේක දේශපාලන නීතියක්. ඒ මොකද පොදුවේ කොවිඩ් වසංගත තත්ත්වය පැතිරී යාම ඉලක්ක කොට ඒ මැඩපැවැත්වීම සඳහා ගන්නා ලද තීන්දුවක් නොවේ. ජනතාවගේ සාධාරණ විරෝධතාවයන් සහ උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සඳහා දක්වන ලද නියෝගයක්. ඒ වගේම ගරු කතානායකතුමනි ඒ නියෝගය නිරෝධායන පනතටත් ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වලටත් පටහැනි නියෝගයක්. ඒ වගේම ඒ නියෝගයෙන් පසුව සමහර අධිකරණවලදී ඔබතුමා දන්නවා අපේ මහින්ද ජයසිංහ ගුරු සංගමේ නායකතුමා අත්අඩංගුවට ගත්ත වෙලාවේදී අධිකරණයට ගිහිල්ලා පොලිසිය විසින් ඉල්ලා හිටියා මොවුන් නිරෝධායනයට යවන්න අවසර දෙන්න කියලා. නමුත් එවැනි කිසිදු අවසරයක් දුන්නේ නැහැ. මොකද මහේස්ත්‍රාත්තුමා දන්නවා එවැනි නියෝගයක් ලබා දීම සඳහා බලයක් සහ රෙගුලාසියක් මේ තුල ගැබ්වී නොමැති බව. ඒ වගේම ඊයේ වත්තරමුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගන්න ලබන 33 දෙනාත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරාට පසුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිශ්චිත ලෙස ඉල්ලනවා පොලිසිය නිරෝධායනයට ගෙන යාම සඳහා අවසර දෙන්න කියලා. නමුත් ඒක ප්‍රතික්ෂේප කරනවා. එසේ ප්‍රතික්ෂේප කර තිබියදී පොලිසිය බලහත්කාරී ලෙස එම අය බස් රථවල නංවා මුලතිව් ප්‍රදේශයට අරන් ගොස් තිබෙනවා දැන් නිරෝධායන සඳහා හාමුදුරන් වහන්සේලා කාන්තාව සහ තවත් විශාල පිරිසක්. එතකොට දැන් මේ නිරෝධායන පනත කිසිසේත්ම එවැනි පැහැරගෙන යාම් හෝ එවැනි අත්අඩංගුවට ගැනීම සඳහා හෝ කිසිදු බලයක් පොලිසියට ලබා දීලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ පොලිසිය කරමින් තිබෙන්නේ මා දන්නේ ගරු අමතුමාගේ නියෝගද ජනාධිපතිතුමාගේ නියෝගද පොලිස් අමතුමාගේ නියෝගද කියන මා දන්නේ නැහැ. කෙසේ වුවත් මේ මුළුමනින්ම දේශපාලන දඩයමක්. ඒ නිසා ගරු කතානායකතුමනි දැන් මේ නිරෝධායනයට අරන් ගිහින් තියෙන පිරිස වහම කැඳවන්න මුලතිව්වල තවත් ප්‍රදේශ ගණනාවක සති දෙක නිරෝධායනට මේ පිරිස ලක් කරලා තිබෙනවා. කිසිදු නීතිමය තත්ත්වයකට පටහැනි. ඒ නිසා මේ බලහත්කාරී ලෙස පොලිසිය මැදිහත් වී පැහැරගෙන යාම අධිකරණ නියෝගයක් නැතුව අපරාධ වරදකට දඬුවම් ගැනීමට බලයක් නැතුව නිරෝධායනය කිරීම සඳහා පොලිසිය මේ අය පැහැරගෙන යාම මේ අය අත්අඩංගුවටගෙන රඳවා තබා ගැනීම පැහැරගෙන යාම. එනිසා ඔබතුමාගේ හෝ ජනාධිපතිතුමාගේ හෝ පොලිස්පතිතුමාගේ හෝ නියෝග මත මේ සිදුකට තිබෙන්නේ සාමාන්‍ය පුරවැසියක් බලාත්කාර ලෙස පැහැරගෙන යමක්. එනිසා මා ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ පිළිබඳව අපි මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මා ඔබතුමාට කියන්නේ දැන් මේ අය වහම කැඳවීම සඳහා ඔබතුමා නියෝගයක් ලබා දෙන්න. ඔබතුමා දන්නවා සමහර කාන්තාවන්ගේ ඇඳුම් මිරිලා නේද? හැබැයි ඔබතුමාට සමහර කාන්තාවන් පිළිබඳ විශාල ලෙන්ගතුකමක් ඇති වුණා. ඒක මනුස්සත්වයේ මගනේ වැරදි නෑ. ඒක මනුස්සත්වෙනේ. ඔබතුමා මනුස්සත්වයේ හේතු කොටගෙන සමහර කාන්තාවන් පිළිබඳ ලිසාර ලිංගතුකම කාදරයක් බැඳීමක් නිර්මාණය වුණා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ වගේම තවත් කාන්තාවන් ඇඳුම් ඉරලා ගවුම් ඉරලා ගෙනියනවා. නමුත් ඔවුන්ට එහෙම ලිංගතුකම කාදරයක් ඔබතුමාගේ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා වහම මේ අයලි කැඳවීම සඳහා ඔබතුමා කටයුතු කරන්න කියලා මා ඉල්ලා හිටියා.
ඔව් එමෙතුමා.
එයා ගරු කථානායකතුමනි මම හිතන්නේ විපක්ෂ නායකතුමාත් අනුරු කුමාර දිසානායක මන්ත්‍රීතුමාත් මේ සභාව පමණක් නෙමෙයි මේ කහා ඉන්න සමස්ත ජනතාවම නොමග යවන විදියට ඉතාම සාවද්‍ය තොරතුරු රසක් කිව්වා. ඒ පිළිබඳව මට උත්තර දෙන්න අවස්ථාව ලබා දෙන්න. දැන් විපක්ෂ නායකතුමා කිව්වා නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා කියලා. ඒක සම්පූර්ණ නැත්ත. එතුමා දීලා තියෙන නියෝගය තමයි මේක මම කියවන්නම්. ප්‍රවේශතාවට තත්තර ගන්න යන්නේ මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම් උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් කොවිඩ් රෝගය පැතිරියාමේ විශාල අවදානමක් පවතී. එබැවින් එවැනි ආකාරයේ මහජනතාව විශාල වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැන්වනතුරු සිදු නොකළ යුතුයි. මේක කරන්න කාටද? පොලිස්පතිතුමාට මේ නියෝගය දෙන්නේ. ඒ නියෝගය දෙන්න සම්පූර්ණ බලය තියෙනවා නිරෝධායන පනත යටතේ නිසි බලධාරියාට. ඒ නියෝගය දුන්නම ඒ නියෝගය තමයි පොලිසිය විසින් ක්‍රියාත්මක කරන්නේ. එතකොට පොලිසිය මින් ඉදිරියටත් රැස්වීම් සහ උද්ඝෝෂණ අනිවාර්යයෙන්ම අපි නවත්තනවා. එයා අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ මොවුන්ව අපි උසාවියට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාට පස්සේ මෙතුමා කිව්වා වගේ ඔවුන්ට ඇප ලබා දෙනවා. ඊට පස්සේ ඔවුන්න නිරෝධානයට යවනවද නැද්ද කියලා තීරණය කරන්නේ පොලිසිය නෙමෙයි. ඒ තීරණය කරන්නේ PHI මහජන සෞඛ්‍ය බලධාරියා විසින්. ඔහු තමයි කියන්නේ මේ ඔහුව නිරෝධානය කරන්න අවශ්‍ය නැද්ද, එහෙම නැත්නම් ඇන්ටිජන් ටෙස්ට් එක කරනවද, එහෙම නැත්නම් නිවාසයේ නිරෝධානය කරනවද සහ මධ්‍යස්ථානයක නිරෝධානය කරනවද කියලා. ඉතින් ඒ අනුව ඔහුගේ තමයි උපදෙස් පරිදි තමයි පොලිසිය අරන් ගියේ මුළු තිහවලට. අපිට ඕන කරන අපිට ඕන හින්දා නෙමෙයි. පොඩකින් මම තාම විවර නැහැ. ඉතින් ඒක නිසා ගරු කථානායකතුමනි, ගරු අනුරුමන් දිසානායකතුමනි, ඔබ තමා කිව්වා කාන්තාවන්ට ඇඳුම් අරන් ගියයි කියලා. නමුත් ඒක සම්පූර්ණ වැරදි. ඔවුන් යනකොට මට ඒ කාන්තාව නෙමෙයි, ඒ කාන්තාවට ඉස්සෙල්ලා එයාගේ පොඩකින් බලන්න, එයාගේ නීතිඥවරයා අහගන්න. එයාගේ නීතිඥවරයා තමයි මට කතා කරලා කිව්වේ මේ වගේ බාණ්ඩ නැහැ කියලා. එතකොට මම කළේ පොලිස්පතිතුමාට කියන එක පමණයි. මම කිසිදයක් කළේ නැහැ. මම කළේ පොලිස්පතිතුමාට කියන පමණයි. නමුත් මෙතෙන්දී
ගරු කතානායකතුමනි, මේ ඉවරයි ඔබතුමා.
ඒක නිසා මෙතෙන්ද කළා නම් ඔබතුමා කියයි ස්ටාලින්ට ඇඳුම් අරන් ගියා කියලා මම. ඉතින් ඒක නිසා තමයි කළේ නැත්තේ. කොහොම වුණත් අපි මීගමුවේදීත් එයාට අවශ්‍ය කරන බෙහෙත් අරන් දුන්නා. ඊට පස්සේ ඒ මධ්‍යස්ථානයේ සියලුම ඇඳුම් සහ ටූත් බාස් එතකොට සබන් සියලු දේම අරන් දීලා ඔවුන් නිසා සතුටින් ඒකින්ද කවදාකවත් නිරෝධායනය අපි නතර කරන්නේ නැහැ. ඒ
වගේම
උද්ඝෝෂණ වලට රැස්වීම වලට අත්අඩංගුවට ගන්න එකත් අපි කිසිසේත්ම නවත්තන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව අපි කියා සිටිනවා.
හරි. ඔව් විපක්ෂ නායකතුමා. ඔව් ගරු කථානායකතුමනි, අපේ ගරු අමාත්‍යතුමා සඳහන් කරා මේ මගේ නමක් සඳහන් කරලා මේ නොමග යව්වයි කියන කතාව කිව්වා.
ඔබතුමාලා
පැත්තට මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. මොකද මට වගකීමෙන් කියන්නට පුළුවන් කිසිම සෞඛ්‍ය බලධාරියෙක් උසාවිය ඇතුලේවත් උසාවියෙන් පිටතවත් හිටියේ නැහැ. කිසිම PHI නිලධාරියෙක් එතන හිටියේ නැහැ. ඇන්ටිජන් පරීක්ෂණය, PCR පරීක්ෂණය, නිරෝධායනය කරන්නේ කොයි ආකාරයටද, ඒ තීන්දුව ලබා දෙන්නට කිසිම නිලධාරියෙක් හිටියේ නැහැ. මේ තිත්ත ඇත්ත මම ඔබතුමාට කියන්නේ. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි, දැන් ඔබතුමා කියනවා මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා නියෝගයක් ඉවලා තියෙනවයි කියලා. මෙතන තියෙන්නේ අපිට ලැබිලා තියෙන්නේ පොලිස් මාධ්‍ය කොට්ටාසය, පොලිස් මූලස්ථානය නිකුත් කරපු නිකන් නිවේදනයක්. එහෙමනම් ඔබතුමන්ලට පුළුවන් මේක නිත්‍යානුකූල ඉදිරිපත් කිරීමක් කරන්න. ඊළඟ කාරණාව, එතන ඔබතුමා ඔය සඳහන් කරපු නිරෝධායන නීති, ඔය කෝවිඩ් නීති, දිවුරුම් දීම් වලින් පසුව පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ වලට, ඒව සැමරීම් වලට ඒවට අදාළ නැද්ද? ඒවයේ රතිඤ්ඤපත්තු කර කර විශාල ප්‍රමාණයකට ඉන්න පුළුවන්ද? ඒ දිවුරුම් දීමෙන් පසුව වැඩ බාර ගැනීමේ ස්ථානයේ එතන නිරෝධායන නීති මොකද?
ඒව හට කරන්න පුළුවන්ද? පොඩක් ඒකට උත්තරේ දෙන්න මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ, කරුණා කරලා මානුෂීයව හිතලා බලලා මේ කරපු වරද නිවැරදි කරන්න.
හරි.
මොකද අපි දැනටමත් සූදානම්
මේක
මූලික අයිතිවාසිකම් පැත්තම් ගණනාවක් ඉදිරිපත් කරලා මේ නිරෝධායන ලක් කරපු මේ අසාධාරණ ලක් වුණු මේ රටේ අවනීතිමය ක්‍රියාදාමය තුළු
නිමල්ලා
ඒ අත්අඩංගුවට ගත්ත ඒ නිරෝධායන යපු ඒ සීළු දෙනා වෙනින් පෙනී සිටිට අපි සූදානම්
නිමල්ලා
සම්පක්ෂයක් හැටි.
හරි.
අර කතානායකතුමනි දැන් මේ සභාවේ ඊයේත් අපි දැක්කා, පෙරේදත් අපි දැක්කා, සභාවේ පක්ෂනායකයෝ එකතු වෙලා තීන්දුව අරගෙන න්‍යාය පත්‍රයක් හදනවා. දැන් මේ යන්නේ ලිපි ලේඛන සභාගත කිරීමේ අවස්ථාව. දැන් අපි කියමුකෝ ඊයේ ප්‍රශ්නයක් තිබ්බා, ඒක පිළිබඳව ඊට පාගමැතුමා කතා කළා, අනුර කුමාර දිසානායක මැතුමා කතා කළා, විපක්ෂ නායකතුමා කතා කළා, ඔබතුමා සාධාරණ අවස්ථාවක් දුන්නා, අපේ පැත්තේ ඇමතුමා උත්තර දුන්නා. එතකොට මේක මේ විවාදය ඉවර කරන්න. මොකද මේකේ තව ඊයේත් අපිට මේ අපි බලාගෙන හිටියා 27/2 යටතේ මේ පිළිතුරු දෙන්න.
ඊයේත් දරුවා.
පෙරේදත් දරුවා. මේක කොලම් මඩුවක් නෙමෙයි. ඇජෙන්ඩ එකක් දාගෙන පක්ෂ නායක රැස් වෙලා තීන්දුව අරගෙන කරනවා නම් ඒක කරන්න. නැත්නම් පක්ෂ නායක රැස්ින් තියන්නත් එපා. න්‍යාය පුස්තකේ හදන්නත් එපා. තමුන්නාංශයට ඕන විදියට අපිට ඕන විදියට කතා කරමු. ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව කතානායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ සභාව පක්ෂ නායකයෝ කතා කරලා ඇවිල්ලා තියෙන මේ විදියට ක්‍රියාත්මක කරන්න. ප්‍රධාන අය කතා කරපුවා වැඩි. ආය ඔක්කොම අවස්ථාව දෙන්න ගියොත් මේක න්‍යාය පත්‍රයේ තියෙන ඒවා කරන්න බෑ. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ තියෙන න්‍යාය පත්‍රයේ තියෙන එකට ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ ප්‍රශ්න ඉවර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පොයින්ට් ඔෆ්
මේ ඔව් මොකද එතන කියන්නේ 91 ඊයෙන් නෑ විවාදයට ලක්ුණේ නෑ මේක. ඔව් නෑ විවාදයක් ලක්ුණේ නෑ. කරුණු පැහැදිලි කර ගැනීමක් වුණේ. හරි. කරුණු පැහැදිලි කර ගැනීමක් වුණේ. ඒ නිසා ඔව්
මම මේ ලිපි ලේඛනාදී ඉදිරිපත් කරන අවස්ථාවේදීම ජොනි ෆර්නැන්ඩෝ අපේ
පැහැදිලි කරන්නේ මොකද්ද ගැටලුව?
මේ කාරණේ මේ ගැටලුව තමයි. ඉතින් කොහොමද වචන දෙකක් කියනකොට ගැටලුව මොකක්ද? ගැටලුව තමයි කියන්නේ. ඔව්. ඔබතුමා මට වෙලාව දුන්නේ නැහැ.
හරි.
අනිත් මන්ත්‍රීතුමාලට දුන්නා.
ඔබතුමායි කරුණේ කියන්නේ.
හරි. එතකොට ඒක ඒ නොදීම තුලින්ම පේන්නේ. ඒ නොදීම තුලින්ම පේනවා මම මේ දැන් කියන්න හදන දේ ඇත්තයි කියලා. ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි
ආදී කඩක මේ රැසීම කඩකප්පල් කරන්න කටයුතු කරන්න එක.
මේ මල්ලි පොඩේ ඉන්නේ.
ඔබතුමා ඉතින් මේ
කතානායකතුමනි
සහෝදර මන්ත්‍රීවරයෙක් නේ දැන්
වේද. මම මීට කලින් ඔබතුමාට අවස්ථා දෙකකදීම පෙන්වලා දුන්නා. මෙන්න මේ පොත් ගැන. දැන් බලන්න අද මගේ උසෙන් 4-3ක් තියෙන පොත්. හොඳයි මගේ උසේ හතර සමහරට ඔබතුමාට මාව පෙනුන්නේ නැත්තේ ඒ උසාවේ ඔක්කොම පෙනුන මාව පෙනුන්නේ කමන්නේ මම කියන්නේ මේක මේ DVD ත් එපා පොතුත් එපා මේකට සල්ලි නාස්ති කරන්න එපා කරුණා කරලා මේක අපේ ලැප්ටොප් එකට දෙවන්න මේක මහා අපරාධ මුදල් නාස්තියක් මේ කරන්නේ මේක කරන්න එපා කියලා මම ඔබතුමාගෙන් කියන්නේ ඒක මේ මහජන සල්ලි මේ නාස්ති කරන්නේ පාර්ලිමේන්තුවට අමාත්‍යංශ මේක කරන්නේ අමාත්‍යංශ මේකෙන් මේ අමාත්‍යංශ වල සමහරු මේක හම්බු කරන මා
සම්රේවර මැතුමා ජයන් සම්රේවර මැතුමා දැන් පෙත්සම් ඉදිරිපත් කිරීම කරලා ඉවර කරන්න.
ගරු කතානායකතුමනි, පයාගල පාලයන්ගොඩ
සභාවේ වැඩ කඩකප්පල් කරන්න උත්සාහ කරන්න එපා.
ඒක
ඒක අශෝභණයි. ඔබතුමාලේ නායකයෝ සියලු දෙනාම එකඟ වෙලා මේ සභාව
ප්‍රතිපත්ති මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද? පොරණ බැල්ල පිටියේ මංගලසිරිපුර අංක 60කෙන් එකදරන ස්ථානයේ පදිංචි කේ ලක්ෂ්මන් මහතාගේ ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවමි.
අනුර කුමාර දිසානායක මැතිතුමා.
ආ. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම කඩුවෙලා අපේ ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා විසින් මා වෙත ඉදිරිපත් කරපු නෙවෙයි සභාව වෙත ඉදිරිපත් කරන ලද අත්අඩංගුවට කෙසේ වුවද උද්ඝෝෂණ සහ විරෝධතා අත්අඩංගුවට ගන්නවා යයි කියපු
පිස්සම ඉදිරිපත් කරන්න
කියලා. පිස්සම තමයි. ඒ ගැනීම පිළිබඳ ඔබතුමා කියපු එක අපි කොහොම ඔබතුමා ගන්නවා අපි කරනවා. එහෙනම් ඔබතුමා ගන්නවා අපි කරනවා. ඒක පිළිබඳ මොකද ගරු ඇමතුමා මම ඔබතුමාට කියන්නේ ආ ඔබතුමා ගන්නවා අපි කරනවා. හැබැයි නීතිය කියන්නේ ඔබතුමාගේ ඔළුවේ පැලවෙන මනස්ගත නෙවෙයි. නීතිය කියන්නේ මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා දීලා තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා
සම්මත කරලා තිබෙන අනපන.
නීතියට යටත්ව අපි බලමු.
එහෙම නැත්නම් මට ඊළඟ එක යන්න වෙනවා.
හා.
පෙස්සම ඉදිරිපත් කරන්න.
පෙස්සම
ඉදිරිපත් කරන්න. පෙස්සම ඉදිරිපත් කරන්න.
පෙස්සම. මේක තමයි කතානායකතුමනි තිබුණ රටේම පෙස්සම. මම මේ රටේම තිබුණ ජනතාවගේ පෙස්සම ඔබතුමාට කියන්නේ. කෙසේ වුවත් ගරු කතානායකතුමනි විදුලිපුර කෙසල්ගමු කන්ද අංක 27 දරන ස්ථානයේ පදිංචි BKA සිරියාවත මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි. ඒ වගේම සරත් වීරසේකර මැතිතුමා රටනම ඉදිරිපත් කරපු පෙස්සම පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු
වෙනවා. රෝහණ කුමාර විජේරත්න මැතිණිය.
ගරු කතානායකතුමනි මහනුවර විලියම් ගොපල්ලව මාවත අංක 70 තුර දරන ස්ථානයේහි පදිංචි PRSDWM නිලුකා ලක්ෂ්මී පලිපාන මැතිණියගෙන් ලැබුණු පෙත්සමක්ද හෝඩියා දෙනිය කොටගල් ඔළුව යන ලිපිනෙහි පදිංචි RDWK අනුරුද්ධිකා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමු.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න හේෂා විතානගේ මැතිතුමා වාරි මාර්ග මැතිතුමා
ආනකරු කතානායකතු
පොයින්ට් එක කියන්නේ පොයින්ට් එක කියන්නේ
ගරු කතානායකතුමනි අද උදෑසන මමත් පෙත්සම් කරුවෙක් හැටියට මූලික අයිතිවාසම් නඩුවක් ඉදිරිපත් කරලා තමයි අද මේ උදෑසන මේ
අපිට අදාළ
පාර්ලිමේන්තු
ඒක අපිට අදාළ නැහැ. ඔබතුමා ප්‍රශ්න අහන්න. පරිමාර්ග ඇමතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලා සිටින හේෂමන්තුමාගේ ප්‍රශ්නෙට උත්තර 2 weeks.
බුද්ධික පතිරණ මැතිතුමාගේ ප්‍රශ්නය
අමහනවා.
අග්‍රාමාත්තුමා මුදල් ඇමතුමා
ගරු කතානායකතුමනි බුද්ධික පතිරණ මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තර දීම සඳහා සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
මොහමඩ් මුසාමිල් මැතිතුමා
කැමිනේ සර්
ඔව් කියන්න මොකද ඔබතුමාගේ ප්‍රශ්නේ කියන්නේ
කතානායකතුමනි අද උදෑසන අපි මූලික අයිතිවාසිකම් පෙත්සමක්
උදු කරේ ඒක අපිට අදාළ නැහැ ඒක රීති ප්‍රශ්නයකට අදාළ නැහැ මොහමඩ් මුසාමිල් මැතිතුමා ජය මහාමන්ත්‍රීතුමා කියන්නේ මොකද්ද ප්‍රශ්නේ
ඊට පොඩ්ඩක් සර් ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග 39 යටතේ පැහැදිලිවම පොදු වැදගත්කමක් සම්බන්ධව විවාදයක් ගියාම ඒ ගැන අවස්ථාවක් දෙන්නවා. දැන් මෙතුමා කිව්වා මෙතුමා මුලති වෝල්ට අර තියෙනවා ඊ අතරංගුර ගත්ත අය. අර ප්‍රූමියන් සමාජය වැරිය නුව බණ්ඩාරවලට.
ඒකට එමෙතුමා උත්තර දුන්නා. බොහොම ස්තුතියි. හරි. මොහමඩ් මුසාමිල් මං ආනවා කතානායකතුමනි. මොහමඩ් මුසාමිල් මන්තුමා
ගරු කතානායකතුමනි මොහමඩ් මුසාමිල් මන්තුමාගේ ප්‍රශ්නෙට උත්තර දීම සඳහා සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
චමින්ද විජේසිරි මන්ත්‍රීමා ප්‍රශ්න අහන්න.
මම අහනවා කතානායකතුමා.
බලශක්ති ඇමතුමා. ඒයිස.
අර කතානායකතුමනි A1 රුපියල් බිලියන 58.3ක් A2 කඳ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් බිලියන 2.5ක වටිනාකමකට සමාන භාණ්ඩාගාර බැඳුම් කර ලබා දී තිබෙනවා. කල්පිරණ දිනයේ 2026 ජනවාරි 15 රුපියල් බිලියන 2.2ක ණය මුදල 2021 අප්‍රේල් මාස සිට සමාන මාසික වාරික 12කින් ගෙවීමට එම ආයතන එකඟ වී තිබෙනවා. ගුවන් තෙල් සැපයීමේ ඉදිරි ගිවිසුම අත්සන් කිරීමේදී රුපියල් බිලියන 6ක වටිනාකමකින් යුත් බැංකු අපකරයක් ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. ලංකා කඳ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය අර්බුදයේ විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අමාත්‍ය අනුකමිටුවේ මැදිහත්වීම සහිතව ශ්‍රී ලංකන් ගුවන් සමාගමින් අයවීතු මුදල් අයකර ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් පවතී. ආ අදාළ නොවේ.
ස්තුතියි ගරු ඇමතිතුමනි. ගරු කථානායකතුමනි, මම ස්ථාවරණ 91 ඊ යටතේ විවාද වෙන කාරණේක ඔබතුමාගෙන් අවසර ඉල්ලනවා. ඔබට ඔබතුමාට දෙන්න පුළුවන් කැමති නම් ඒ විවාදයට ලක්ෂ කාරණේ තමයි කතා කරන්න පුළුවන්. ඒ විවාද ලක්ෂ කාරණේ පිළිබඳව කතා කරන තමයි ඔබතුමාගේ ස්ථාවරණ නියෝග පොත ඉල්ලුවේ. හැබැයි ගරු කථානායකතුමනි, මේ පොත වැඩක් නැහැ. මේ රූප රාමු පෙන්වන්න නම් ඔබතුමා බලන්නේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ බුණ. එතුමා මෙහෙම කරොත් හරි, මෙහෙම කරොත් නැහැ. හරි, එතකොට හොඳට බලන්න ගරු කථානායකතුමා, අපි බලන් ඉන්නේ.
ඔබතුමා පත්වෙච්ච දවස ඉඳලා ඔබතුමාට ඔළුවෙන්වත් ඔළුව නමලවත් කිසිම මම නියෝගයක් මෙහෙන් දීලා නැහැ. එහෙම කාලයක් තිබුණා පහුගිය කාලය තුල. පහුගිය කාලය තුල කරු ජයසිරි මහත්තයා කොහොමද වැඩ කෙරුවේ කියලා අපි දන්නවා, ඒකම අමතකලා. හැබැයි ඔබතුමා අදත් බැලුවොත් එහෙමයි, ලොහාන් ඇමතිතුමා ඔබතුමාට අගෞරවයක් කරන නෙමෙයි, ලොහාන් ඇමතිතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් කියලා ඔබතුමා දුන්නේ. හැබැයි එහාට හතර දිනකට දුන්නා, ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා දෙන නියෝග ඉන්න ඔබතුමා දෙන නියෝග වලට අපි කෞරය කරනවා. අපි ඔබතුමා අපහසුයට පත් කරන්නේ නැහැ. හැබැයි මෙතුමා තමයි පෙරේද තමුන්නාන්සේගේ පදියලා අගෞරව කරන්නේ මෙතුමා. හැබැයි ඔබතුමාත් මෙතුමන්ලට ඉඩ දෙනවා වැඩි. ඒ හින්දා තමයි මෙතුමන් ඔබතුමාට අපහාස
කරන්නේ. නෑ ප්‍රශ්නය අහන්න.
අර ගරු ඇමතිතුමනි,
අතුරු ප්‍රශ්නේ
ඇත්තටම මේ ඔබතුමා පච උනේ නෑ. මම මේ දහති තුලම ඔබතුමාගෙන් අහපු ප්‍රශ්න වලට ආණ්ඩුපක්ෂයේ ඉන්න ඉදිරි දේශපාලය තුල යම් ආශිර්වාදයක් ඔබතුමාට අපි දෙනවා විපක්ෂයේ කියලා. ඔබතුමා කොන්ද කෙලින් තියාගෙන පචන වී තීන්දු ගන්න. හැබැයි අර සත්තාමරගේ ආපු විදිහට දැන් පච වෙලා නෙමෙයි කිච වෙලා ඉන්නේ. ගරු ඇමතිතුමාගේ ප්‍රශ්නේ දැන් මේ පාඩිනෝයි ගයි නැතු වාඩි වෙනවා. හොරකම් වහගෙන ලැජ්ජ නැතුව සභාවේ ඉඳලා ගසාකාර හොරාකාර අල්ලස් අරගෙන
ඒව අල්ලලා ප්‍රශ්නේ අහන්න. නැත්තම් මම ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඔව්. ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඔබතුමා පැටලෙන්නේ නේද ඔබතුමා ප්‍රශ්නේ අහන්න.
මල්ලි වාඩි වෙන්න. මල්ලි කරුණාකරලා අහනවා කථානායකතුමා වාඩි. මේකයි ඇමතිතුමා ප්‍රශ්නේ. දැන් මෙතන ලොකු පාඩුව පිළිබඳව අරුබුදයක් තියෙනවා. හැබැයි අපි දන්න විදිහට එයා ලංකා ආයතනයේ ලාභ ලබන්න ඕනේ, තෙල් සංස්ථාවත් ලාභ ලබන්න. හැබැයි ඒ ලාභ නොලැබෙන කාරණේ පිළිබඳව අපිට දෙගිරියාවක් දෙන රටට හැමදාම අලාභයි. දැන් ඩොලරේ වැඩි වුණත් අඩු වුණත් පාඩුවට තෙල් දෙන්නේ නැහැ නේ ගරු ඇමතිතුමෝ, පිළිගන්න වෙනවනේ. බදු ගහලා මුදල් එකතු කරලා ඒ ලාභය එකතු කරලා පිරිපහදු වේදන් සියල්ල කරලා තමයි ගරු ඇමතිතුමෝ මේක එකතු කරන්නේ. හරි, එකතු කරා. එතකොට ගරු ඇමතිතුමා දැන් මේ දිගින් දිගටම පාඩු ලැබීමේ එක කාරණයක් ඇති අපර දැනෙන්නේ රටට දැනෙන්නේ ඊට හැගිය කාරණයක් ඇති. එකක් ලැබෙන ලාභය ගසා ගන්න වේ. ඒක ඇමතිවරයාද එහෙම නැත්නම් හිටපු ඇමතිවරුද කියන කාරණේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් ඒ ලැබෙන ලාභයේ මංකොල්ල කෑම සඳහා යම් නිලධාරී කණ්ඩායමක් ඇති. එහෙම නැත්නම් වෙනත් කණ්ඩායමක් මේක ගන්නවා. ඒ නිසා මේක රටට පැහැදිලිව කියන්නේ ලාභ ලැබන ආයතන දීර්ඝකාලීනව පාඩු ලබනවා කියන ඒ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ කොතනින්ද කියන කාරණේ ඔබ හඳුනාගෙන තියෙනවද? ඒ හිල රසා දෙමීම සඳහා ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණේ.
ගරු කථානායකතුමනි, කඳ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් විදිහට ගරු මන්ත්‍රීතුමා හඳුන්වුවත් ඒක එහෙම නෙවෙයි. 2020 වසරේදී බිලියන 39ක මෙහෙයුම් ලාභයකුත් බිලියන 2.2ක සුද්ධ ලාභයකුත් ලබලා තියෙනවා. නමුත් 2021 පළවෙනි මාස 5 පමණක් රුපියල් බිලියන 57ක් නැත්තම් රුපියල් කෝටි 5700ක අලාභයක් ලැබෙනවා. ඒතකොට මේ මාස 5ේ අලාභයත් එක්ක බලද්දී පසුගිය වසරේ ලැබපු කෝටි 2200ේ ලාභය හරියට සමාන බිලියන 2.4 අතන බිලියන 57යි මේ මාස 5ට. ඒතකොට නිකන් කැලණි පාර්ලිමේන්තුවට පොල්ලෙල්ල ගියා වගේවත් දැනෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා. මේ ආයතනයේ පාඩු ලබන්න කාරණා කීපයක් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි සමහරු අහනවා අපෙන් ණයට තෙල් ණයට අපිට තෙල් ගෙව්වේ නැහැ නේද? ඇයි මේක පාඩු ලබන්නේ කියලා. ගරු මන්ත්‍රීතුමනි, අපි දැනටත් මේ මිල වැඩි කිරීමෙන් පස්සෙත් ඩීසල් ලීටරයක් අපි විකුණුවේ රුපියල් 14ක් පාඩුවේදී වැඩි කරේ රුපියල් 7කින් පමණයි. රුපියල් 7ක් පාඩු වල තමයි ඩීසල් වික්කේ. ඒ වගේම භූමි තෙල් අපි රුපියල් 74 විකුණන්නේ, හැබැයි රුපියල් 105ක් අපිට පිරියවැය තියෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලයට සාහන මිලට විදුලිය ලබා දීම සඳහා දැවි තෙල් ලබා දෙනවා. දැවි තෙල් ලබා දෙන රුපියල් 70ට අපිට රුපියල් 105ක් පිරියවැය වෙනවා. දේශීය නිෂ්පාදනය කරන රුපියල් 90ක් පිරියවැය වෙනවා. ආනයනය කරොත් 105ක් පිරියවැය වෙනවා. ඒ නිසා වැඩි මිලට පිරිවැයට අරන් අඩු මිලට දෙන නිසා තමයි පලාවේ ලබන්න මූලිකම හේතුව. ගරු මන්ත්‍රීතුමනි, මිල වැඩි කිරීමට පෙර දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල තිබුණේ ලංකාවේ. මිල වැඩි කරාට පසුවත් පකිස්තානයට පමණයි අපි දෙවිනි වන්නේ මිල අඩුම ඉන්ධන මිල සම්බන්ධයෙන්. සමස්ත ලෙස ලෝකෙම ගත්තත් අපි අඩුම ඉන්ධන මිල තියෙන රටක්. මේ කාරණේ අපි නිවාත් කබ්‍රාල් ඇමතුමා සඳහන් කරාම විපක්ෂ මන්ත්‍රී කෙනෙක් කියලා තිබුණේ ඒ රටවල ආදායමත් වැඩි කියලා. නමුත් ගරු මන්ත්‍රීතුමා, ඒ රටේ නිෂ්පාදනය කරන දෙයක් ඒ රටේ විකුණන මිලටත් වඩා ආනයනය කරලා අපේ රටේ විකුණන්න බලාපොරොත්තු වෙන්න විදියක් නැහැ. අලාභය ලැබීමට ඊළඟ හේතුව තමයි 1994 ඉඳන් අකණ්ඩවම ඉන්ධන මිල අඩුවට විකිණීමේ ප්‍රතිඵලයක් විදියට අපේ අය අරන් තියෙනවා ඩොලර් වලින් අය. දැන් ඩොලරේ වටිනාකම වැඩි වෙද්දී එක පැත්තේ අපි ගෙවන්න ඕනි පොලිය වැඩි වෙනවා, අනිත් පැත්තෙන් රුපියල පිරිහීමේ අගය අපිට ගැලපඬ සිද්ධ වෙනවා. 2019 වසරේ ගරු මන්ත්‍රීතුමා, රුපියල් බිලියන 80ක විතර දැවැන්ත මුදලක් රුපියල පිරිහීමෙන් පමණක් අපට පාඩු වුණා. ඒ නිසා මේ කාරණා සියල්ලම තමයි සංස්ථාවේ පාඩුවට එන නිසා සොරාකෑමක් පිළිබඳ නෙමෙයි. සොරාකෑම පිළිබඳ නිශ්චිත තොරතුරු තියෙනවා නම් ඔබතුමා මට ලබා දෙන්න තරාතිරම නොබලා දඬුවම් කරන බවට මම ඔබතුමාට ප්‍රතිඥාව දෙනවා. ඒ වගේම මම ඊයේ ඔබතුමා දැන් ඔබතුමායි මමයි සිරිතක් වගේ දිනපතා ඔබතුමා ප්‍රශ්න අහනවා, මම උත්තර දෙනවා. ඔබතුමාගේ ඊයේ මම මතක් කරා මේ ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ මධ්‍ය කාලීන සහ දිගු කාලීන. මම ඒවා ඊයේ පැහැදිලි කරා. ඒ නිසා ශනික ආයතනය ඇතුලේ ප්‍රශ්නයකට වඩා මේ ආනයනය කරන ඩොලර් මත යැපෙන ඉන්ධන මිල ඉහළ යෑම නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවද අපි 2021 මැයි මාසේ මිල ගණන් පදනම් කරගෙන තමයි මිල වැඩි කරේ. එතකොට පෙට්‍රල් බැරල් එක මිල තිබ්බේ ඩොලර් 76යි. දැන් ඩොලර් 83යි. ඒ කියන්නේ 10%කින් දැන් මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ පිටරටින් මේ ඉන්ධන ගේන තාක් ඩොලරේ වැඩිවීමට, ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීමට අපි අකමැත්තෙන් නමුත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා.
කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු පස්සේ අපි කබීර් රෂිම්
මන්ත්‍රීතුමා. ගරු ඇමතුමනි, ඔබතුමා කරපු ප්‍රකාශයක් මත තමයි මේ ප්‍රශ්න අහන්නේ. ඔබතුමාම කිව්වා ආසියාවේ දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තිබුණේ ශ්‍රී ලංකාවේ කියලා. ඒතර ඔබතුමන්ලා 2019 ඩිසැම්බර් මාසේ ආණ්ඩුව බාර ගන්නකොට එදා තිබුණු මිල මට්ටම තමයි පෞගිය කාලේ දිගටම පවත්වාගෙන ගියේ. එතකොට තෙල් මිල හොඳටම අඩු වුණා. හැබැයි ඔයාලා මේ මට්ටම පවත්වා. ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නවා කොයිතරම් ප්‍රශ්න තිබුණත්, මිල සූත්‍රයක් තිබුණත් අපි දකුණු ආසියාවේ අඩුම මිල පවත්වාගෙන ගියා කියන එක ඔබතුමා පිළිගන්නවා. එක, ඔබතුමාන්ලට පුළුවන් වුණා පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කට දෙන්න. මොකද එච්චරම තෙල් බැරලයක් අඩුණා. හැබැයි ඔබතුමාන්ට අඩු කරේ නැහැ. සුද්ධ ලාභයක් ගත්තා. ගත්ත ලාභය අරමුදලක් හදලා මිල වැඩි වෙනකොට මේ මිල පාලනය කරනවා කිව්වා. හැබැයි ඒ පොරොන්දුවත් ඉටු කරේ නැහැ. එතකොට ඔබතුමා කරලා තියෙන වැරදි වැඩක්. ඒ නිසා මම හිතනවා ඔබතුමාට අයිතියක් නැහැ මිල වැඩි කරන්න කොච්චර කිව්වත්. මොකද බොරතෙල් බැරල් එකක් අද වුණත් එදා තිබුණු බොරතෙල් බැරලේ ගානමයි තියෙන්නේ වෙළඳ පොලේ. ඒ ප්‍රශ්නය ඔබතුමා කරුණා කරලා පැහැදිලි කරලා දෙන්න.
ගරු කතානායකතුමනි, ගරු කබීර් රසීම් ඇමතිතුමා, ගරු මන්ත්‍රීතුමා, තමන්ගේ දන්න බව ප්‍රදර්ශනය කරන්න නැගිටලා නොදන්නකම ප්‍රදර්ශනය කරලා වාඩි වුණා. එතුමා මේ කාරණේදී නිශ්චිතව මතු කරපු කාරණේ ඔබතුමාට අමතක වුණාට මට හෙරෙයිව ගෙනල්ලා තියෙන විශ්වාස බංග යෝජනාවේ අඩංගු එක චෝදනාවක් තමයි මේ ලෝක වෙළඳ පොලේ මිල අඩු වුණු අවස්ථාවේ මිල අඩු වැඩි ඒ බර ඒ ප්‍රතිලාභයේ ජනතාවට ලබා නොදී ඉන්ධන මිල ස්ථායී කරන අරමුදලකට දානවා කියලා එහෙම දෙයක් කරේ නැහැ කියලා ඔබතුමාලා නිශ්චිතව ඒ විශ්වාස බංග චෝදනාව සදාන් කළා තියෙනවා. ඒකට උත්තර දෙන්න ඔබතුමාලා දවස් දෙකක් අරන් තියෙනවා. අපේ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා අගමැති ධූරයේ දරද්දි අගමැතිතුමාට එරෙහිව ගෙනාපු විශ්වාස බංග යෝජනාවට කාලය වෙන් කරෙත් එක දිනයි. මට ඔබතුමාලා දින දෙකක් වෙන් කරලා මට දක්වන ගෞරවය පිළිබඳ මම ඔබතුමාලාට මගේ ප්‍රණාමය පුද කරනවා. ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න දින දෙකක් අරන් තියෙද්දි ඔබතුමා තුනක් ඉල්ලුවේ ඔබතුමා කාරණා දන්නේ නැහැ. ඔන්න ආයි පෙන්වන්න හොදන්නකම. ඔබතුමාලා දින තුනක් ඉල්ලලා අපේ අය එකක් දෙන්නම් කියලා බොහොම අමාරුවෙන් දෙකකට කැමති
කරගත්තා.
කතානායකතුමනි ඔබතුමත් හිටියයි රැස්වීම කබීර් රෂීම් මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි රටමනු මගේ වණ්ඩ හදනවා. ඒක කොහොමදත් බොරු කියන්න හරි සූරේ අපි දන්නවා. ඊළඟට එතුමාට මේ අපි මතක් කරනවා පක්ෂනායක රැස්වීමේදී කිරියල් ඇමතුමා දවසක් ඉල්ලුවේ අපි ඒ දවස දෙන්න සූදානම් වුණා. විපක්ෂ නායකතුමා ඇවිල්ලා දවස් තුනක් ඉල්ලුවා. මම ඒ වෙලාවේදී කිව්වා ඔබතුමා නායකයා එකක් කියනවා ඔබතුමා නෑ අපි නායකයා කියන දේ අහන්න කිව්වා. ඉතින් අපි දවස් තුන දවස් දෙකකට එකඟ වුණා විවාදෙ දෙන්න. ඉතින් අහගන්න මේ නායකයන්ගේ. නිකන් බොරු මඩ ගහන්න හදන්න එපා. හරි බොරු මඩ ගහන්නත් අපි ඡන්දේ තියලා බලමු කොහෙද. ඒ නිසා ගරු කතානායකතුමනි කවි රශී මැතිතුමනි එතුමගේ ලේකම්ම බේරගන්න බැරුණා ගියා ආන්නේ. මතක ඇති.
ගරු කතානායකතුමනි අවසාන වශයෙන් අපේ කබීර් රසීම් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙම පිළිතුරු දෙන ගමන් ගරු කබීර් රසීම් මන්ත්‍රීතුමනි ඔබතුමා මේ සභාව මැද කියන බොරු වරප්‍රසාද වලට මුවා වෙලා තියෙන්නේ. ඔබතුමා එළිය කිව්ව බොරුවකට මම රුපියල් මිලියන 500ක් ඉල්ලලා එන්තරවාසියක් කියවලා තියෙනවා. කරුණාකරලා එන්තරවාසියට පිළිතුරක් එවන්න කියලා මම ඉල්ලා සිටිනවා.
කබීර් රසීම්
එතුමා කියනවා මම බොරුවක් කිව්වා කියලා. මං කියපු බොරුව මොකද්ද කියලා කියන්නකෝ. මේක වැරදි ප්‍රකාශයක් නේ. මම බොරුවක් කිව්වේ නැහැ. මිල අඩු වෙලා තියෙනකොට එතුමා මිල අඩු කරේ නැහැ. දෙක ස්ථායී කරන අරමුදලක් හදනවා කියලා ඒකෙන් මිල පාලනය කරනවා කියලා. කෝ එකේ මුදල්? ඒක උත්තර දෙන්නේ. ඒකේ මොකක්ද තියෙන බොරුව?
ඒක තුමනි එතුමා නොද එතුමා කිව්ව බොරු දෙකෙන් පළවෙනි බොරුව තමයි අර අපේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාත් ඒක සනාථ කරා. ආණ්ඩු පක්ෂයේ මෙතුමාල එක දිනයි ඉල්ලුවේ ආණ්ඩුවයි දෙකක් දුන්නේ කිව්වත් දැන් මේනට සනාතයි එතුමා කිව්වේ බොරුවක් බව. දෙවෙනි බොරුව තමයි ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා සඳහන් කරාට විශ්වාස බංග යෝජනාවේ සඳහන් කරාට මා විසින් අර මුදලක් හැදුව බවට 2020 මාර්තු මාසේ 30 වෙනිදා මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වෙද්දී මම බලශක්ති අමාත්‍ය ධූරයේ තබා කිසිම අමාත්‍ය ධූරයක හිටියේ නැහැ. වැඩි තොරතුරු 19, 10, 20 දිනවල ඔබතුමාට අපි දැනගන්න ලබා
දෙනවා. ඉම්රාන් මහරුෆ් මැතිතුමා මහමාර්ග මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි ආයන්නේක මෙම පාලම මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන අතර කින්නියා නගර සභාව යටතේ පවතී. 2014 වර්ෂයේ ගම්මතු ගහණයට පත් වූ බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දිග මීටර 21ක් හා පල්ල මීටර 4.2ක් වන බේලි පාලමක් මෙම ස්ථානයේ ස්ථාපනය කර ඇත. ඇන්න දෙක 2019 වර්ෂයේදී මේ පාලම ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ටෙන්ඩර් කැදවීමක් සිදු කර නොමැති අතර එවකට සිටි අග්‍රාමාත්‍යවරයා විසින් මේ පාලම නැවත ඉදිකිරීම සඳහා මුල්ගල් තබා ඇත. ආයන්න එක මෙම පාලම කොටස් තුනකින් යුක්ත වන අතර අංක 1-3 පාලම්වල ඉදිකිරීම කටයුතු සඳහා 2020 නොවැම්බර් මාස කැඳවන ලද ටෙන්ඩරය මගින් VV කරුණාත්න කොන්ත්‍රාත්කාර සමාගම තේරීපත්ති ඇත. ආයන දෙක අංක 1 පාලමේ ටෙන්ඩරයේ වටිනාකම රුපියල් මිලියන 226.66යි. අංක 3 පාලමේ ටෙන්ඩරයේ වටිනාකම රුපියල් මිලියන 228.53යි. ආයන තුන අංක 1 පාලමේ ඉදිකිරීම දැනට සිදු කරගෙන යන අතර අංක 3 පාලමේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ ලිපිය 2021 6 වෙනි මාසේ 28 නිකුත් කර ඇත. එදින සිට දින 14ක් ඇතුළත වැඩ ආරම්භ කිරීමට නියමිතය. අංක 2 කොටස ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා එම ස්ථානයේ ළඟා වීමට අංක 1 හෝ අංක 3 කොටසේ වැඩ අවසන් විය යුතු බව දන්වමි. ඇයන හතර අංක එක පාලවේ වැඩ විසියකයි එකොළහයි දොළහා වන විට නිම කිරීමට නියමිතය. අංක තුන පාලමෙහි වැඩ විස්සයි විසිකේ පෙබරාරි මස අවසන් කිරීමට නියමිතය. ඇය යන්න පැනනුනකි.
අනුවේ ගරු ඇමතුමා, உண்மையிலே இந்த குறிஞ்சக்கணி பாலம் சம்பந்தமான விடயம் ஒரு தேசிய அதாவது அரசியல் ரீதியாக பேசும் பொருளாக காணப்பட்டது. குறிப்பாக எங்களுடைய பிரதேசத்திலே இது சென்ற எங்களுடைய 2015 மைத்ரிபால சிறிசேன அவர்களுடைய ஒரு வாக்காகவும் ஜனாதிபதி தேர்தலிலே காணப்பட்டது. அதுக்கு பின்னர் சென்ற அரசாங்கத்திலே ரணில் விக்ரமசிங்கே அவர்களின் மூலமாக அடிக்கல் நாட்டப்பட்டாலும் இன்று இந்த அரசாங்கத்தினால் மீண்டும் இந்த வேலை ஆரம்பிக்கப்பட்டதுக்கு நான் இந்த இடத்திலே நன்றியை தெரிவித்துக் கொள்வதோடு குறிப்பாக கௌரவ அமைச்சர் அவர்களே, இன்று இந்த பாலத்தினுடைய வேலை ஆரம்பிக்கப்பட்டாலும் இதற்கான ஒரு தற்காலிக வீதி ஒன்று அமைக்கப்படாமல் இன்று இந்த வேலை ஆரம்பிக்கப்பட்டிருக்கின்றது. ஆகையால் இதனால் பல பிரச்சனைகள் அந்த பிரதேசத்தில் இருக்கின்ற மக்கள் எதிர்நோக்குகின்றார்கள். குறிப்பாக இன்று படகு மூலமான ஒரு சேவை ஒன்று ஆரம்பிக்கப்பட்டிருக்கின்றது. இன்று ஆட்டோவில் செல்வதாக இருந்தால் 50 ரூபாவும், அதேபோன்று சைக்கிளிலே செல்வதாக இருந்தால் 10 ரூபாவும், மோட்டார் பைசிக்கிளிலே செல்வதாக இருந்தால் 30 ரூபாவும், தனி நபராக செல்வதாக இருந்தால் 10 ரூபாவும் அறவிடப்படுகின்ற ஒரு சூழல் காணப்படுகின்றது. ஆகையால் ஒருவர் வைத்தியசாலைக்கு 3 தடவை சென்று வந்தால் கூட ஒரு நாளைக்கு 150 ரூபாய் 200 ரூபாய் செலவை அவர் பெற வேண்டிய ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் இந்த நீங்கள் சொன்ன இந்த கொந்தராத்து அல்லது இந்த செயற்பாட்டிலே தற்காலிக வீதி அமைப்பதற்கான ஒதுக்கீடுகள் ஏதாவது செய்யப்பட்டிருக்கின்றன அல்லது அப்பொழுது அவர் செய்யப்பட்டது நீக்கப்பட்டிருக்கின்றதா என்ற விடயத்தை இந்த இடத்திலே தெளிவுபடுத்த முடியுமா?
கதாநாயகி அப்பே ගෞරව මන්ත්‍රීතුමා, මම මතක් කරනවා මේ බේලි පාලමක් 2014 දාලා තිනවා. මේක තාවකාලික කැඩුනහම පස්සේ තාවකාලික බේලි පාලමක්. ඊට පස්සේ අපේ රජය විසින් ටෙන්ඩර් කරලා 1 සහ 3 අපි ටෙන්ඩර් ප්‍රදානය කරලා ඉවරයි. දෙවනි කොටස සඳහා 1 හෝ 3 හරි ඉක්මනින් ඉවරෙච්ච ගමන් ඉවරෙන් ලං වෙලා තියෙද්දි අපි ටෙන්ඩර් කරලා අනිත් එකක් දෙනවා. ඒතර මේ තව ඔබතුමා කියන්නේ තාවකාලික පාරක් ගැන මම මේ ගැන හොයලා බලන්නම්. බේලි පාලමක් දාලා තියෙනවා තාවකාලිකව. මට තේරෙන්නේ නැහැ ඔබතුමා කියන දේ. මම මගේ නිලධාරින්ට නියෝග කරලා මේ ගැන හොයලා බලලා අවශ්‍ය කටයුතු කරලා දෙන්නම්.
තාවකාලිකව පාලමක් නෙවෙයි ගරුවැමතුමා, මේ තාවකාලික මේ පාරක්. ඒ කියන්නේ එතනින් යන්න නම් තව කිලෝමීටර් 5-6ක් විතර දුර ප්‍රමාණයක් යන්න තියෙන. ඒ කියන්නේ ප්‍රාදේශීය සභාව, නහර සභාව එකතු කරන්න පාලමක් තමයි ඒක. එතකොට ඒක එතන දුරක් යන්න තියෙන නිසා දැනට දැන් අතන අර බෝට් සර්විස් එකක් ඒක එතන මේ දාලා තිනවා. එතන දැන් සල්ලි ගන්නවා. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක්. එතන ඒක තමයි මම පොඩ්ඩක් ඇහුවේ. දැනට තාවකාලික පාරක් හරි එතන අපිට සඳන් මේ කරලා දෙන්න පුළුවන් දැන්.
රාජ්‍ය අමාත්‍යතුමාට උත්තර දෙන්න කියන එතුමා ගිහිල්ලා මේ ගැන හොයලා බලලා තියෙනවා. එතුමා ගිහිල්ලා තියෙනවා මිට මුල්
තියන්න. ඔව් නිමල් ලංස අමාත්‍යතුමා.
අර කතානායකතුමනි, විශේෂයෙන්ම මම හිතන්නේ තමුන්නාංශලා විශාල මාංශයක් වුණා මේ පාලම අදා ගන්න. හැබැයි තමුන්නාංශලාට බැරුණා තමුන්නාංශලා කාලේ අදා ගන්න. විශේෂයෙන් ගරු තෞෆික් අමාත්‍යතුමා මට ආරාධනා කළා මම ගියා ආයේ පාලම හදන්න. ඒ ප්‍රදේශයේ ඉතාමත් අත්‍යවශ්‍ය පාලමක් අවුරුදු ගණනාවක් තමුන්නාංශලාට කියලා කරගන්න බැරු ගිය පාලමක්. හැබැයි අපි ඒ තෞහික්මන්තුමාගේ ඉල්ලීම අනුව මිලියන 500ක් මුදලක් වෙන් කළා පළවෙනි එක මම ආරම්භ කරන්න ගියා. ඔබතුමා කියන කාරණාව අපිට ඉතාමත් පැහැදිලි. ඒ අරියේ ඒ පාලම හදපුවාම එයාට මෙයාට යන්න ෆෙරි සර්විස් එකෙන් සල්ලි ගන්න. හැබැයි අපෙන් අවසර ඉල්ලලා තියෙනවා දැන්ට නොමිලේ කරගෙන යන්න තෞෆික් මන්තුමා කට්ටියක්ව දාලා අපි ඒ සඳහා අවසර මේ වෙද්දි දීලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාටත් පුළුවන් නම් නොමිලේ කරන්න අවසර අපෙන් ඉල්ලන්න අපි ඒක ලබා දෙන්නම්. හැබැයි ඕගලන්ට බැරි නම් අපේ අමාත්‍යංශය අර අපි බලාපොරොත්තු වෙනවා ඒ කටයුත්ත නොමිලේ කරන්න. ඒ නිසා මුලින්ම මම තමුන්නාංශලාගේ ප්‍රදේශයේ තෞෆික් මන්තුමා මම හිතන්නේ විශාල ප්‍රමාණයක් ඇමතුමායි මාව අම්බෙලා තමයි මුදල වෙන් කරගෙන කළේ. ඒ නිසා මොනවාරි අපහසුතාවයක් තියෙනවා නම් ඔබතුමා අපිට කියන්න. අපි පෞද්ගලිකව ඇවිල්ලා ඒ කටයුත්ත කරලා දෙන බව මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා.
චාල්ස් නිර්මලනාදන් මැතිතුමා, ජනමාධ්‍ය මැතිතුමා සිඹුට.
දෙවෙනි
ප්‍රශ්නේ අහන්න මහම්. හරි හරි දෙවෙනි ප්‍රශ්නේ අහන්න. ඔව්.
බොහොම ස්තුතියි ගරු එමතුමනි. මේ මම ඒක තමයි මං දෙමළි කතා කරන මම සඳහන් කළා තිබ්බේ අත වශයෙන්ම 2015 අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධාන වේදිකාවේ අපිට කියලා තිබ්බේ මේ පාලම අනිවාර්යෙන් අපිට ඉෂ්ට කරලා දෙනවා කියන පොරොන්දු අපිට ලියලා තිබ්බා. ඒත් අපේ ආණ්ඩුව ඇතුලේ අපි බොහොම ඔබතුමා කිව්වා වගේ අපි බොහොම මාන්සි වුණා ඒක කොහොම හරි මේවා කරගන්න. ඒ නිසා තමයි මම කිව්වේ මේ ආණ්ඩුව මේ වැඩ පිළිවෙල පටන් ගන්න තියෙනවා. ඒකට බොහොම ස්තුති කියන එක. අනිත් එක අත වශයෙන් කියනවා නම් අපි බලාපොරොත්තුෙන් ඉන්නවා හේතුව ඇවිල්ලා අපේ තෞෆික් ඇමතුමා ඕගලන්ගේ විසට සහභාගී දීලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩපිළිවෙල අපේ කින්ඩියා ප්‍රදේශවලට හේතුවා හරහා අපිට ඉෂ්ට කරලා දෙනවා නම් බොහොම සතුටයි. ඒ කියන්නේ දැන් මම කිව්වා වගේ තමයි දැන් අපි පාල ප්‍රශ්නේ කියන මේ පාලම ප්‍රශ්නේ මම කිව්ව නෑ මේ වෙන පාලමක් අපිට ලබා දෙන්න කියලා. දැන් මෙතන ඔබතුමාලා මේ වැඩපිළිවෙල අරන් කියන පටන් අරන් තියෙනවා. දැන් මෙතන මේ මිනිසුන්ට යන්න ටෙම්පරරි රෝඩ් එකක් නැහැ. ඒක තමයි මම මෙතන කරේ. ඒක රෝඩ් එකක් ඕගොල්ලන් මේ කන්ට්‍රැක් එකෙන් ඇතුල් කරලා තිබ්බද නැත්නම් මේ කන්ට්‍රැක් එකෙන් දුන්නේ පස්සේ මේ පාර නැති කරාද කියන ඒ විෂය තමයි මට දැනගන්න ඕනේ. ඒකයි මම අහලා තිබ්බේ. මේ වැඩපිළිවෙල පටන් ගත්තට බොහොම ස්තුති වෙනවා ආණ්ඩුවට.
නායකතුමනි අංජි වර්ෂම උගල කියලා පොනා. හලා. හැබැයි නාංග තෞෆික් මන්තුමා සපෝට් අන්ද මූණ්ඩු මාසම් පොවල්ල. මූණ්ඩු මා 500 මිලියන් පොට්ට செஞ்சிருக்கு. மக்களுக்கு அங்க அங்காலிங்கால போவத்துக்கு பிரச்சனை இருந்தா அந்த வேலையை நாங்க செஞ்சு கொடுக்கறேன்னு சொல்லிய நீங்க சென்னாலும் அங்கால உங்களுக்கு அஞ்சு வருஷம் செஞ்சு கொள்ள ஏலா போன வேலை நாங்க செஞ்சு தாரண்டி இந்த பார்லிமெண்ட்ல செல்லிய அப்படிதான் இதெல்லாம் ஒண்ணு வேலா
சார் நிர்மலநாதன் மெத்துமா ஜனமாத்திய மெத்துவாங்க எசிமட்டு
நான் கேட்கிறேன் சவானா அவர்களே சாத்தி தக்கு
ගරු කථානායකතුමනි චාල්ස් හිමලනාදන් වර්ගන්තුමාගේ ප්‍රශ්නෙට සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා.
ශිවඥානම් ශ්‍රීතරන් මැතිතුමා.
ගරු කථානායකතුමනි සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා ශ්‍රීතරන් ගරු මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න සඳහා.
කුමාරසිරි රත්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි ප්‍රශ්නය අහනවා. කුමාසි රත්නායක මැතිතුමාගේ ප්‍රශ්නෙට එක මෙට්‍රික් ටොන් 313,520යි ආ දෙක අනුරාධපුර මොණරාගල බදුල්ල අම්පාර ආ තුන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙට්‍රික් ටොන් 103,947යි මොණරාගල දිස්ත්‍රික්කයේ 95,039යි බදුල්ල දිස්ත්‍රික්කයේ 52,057යි අම්පාර දිස්ත්‍රික්කයේ 37,428යි ආ එක මෙට්‍රික් ටොන් 29,820යි ආ දෙක ඉන්දියාව ඉන්දුනීසියාව තායිලන්තය ජර්මනිය ඕස්ට්‍රේලියාව පකිස්තානය සිංගප්පූරුව එක්සත් අරාබි එමිල් රාජ්‍යය ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු අප්‍රිකාව ප්‍රංශය ආ තුන ධර්මන්තුමා විශාල ප්‍රමාණයක් තියෙන ආයතන එක් සලහගත කරනවා ආ හතර රුපියල් මිලියන 2638යි ඈ 2020 වර්ෂයේ ජාතික අවශ්‍යතාවයේ මෙට්‍රික් ටොන් 105යි ඒ වූ අතර මෙරට නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 313,520ක් විය ඒ අනුව ප්‍රමාණවත් නොවේ ඈ සෞභාග්‍යවත් දැක්ම යටතේ දේශීය බඩඉනුගු නිෂ්පාදනයේ ඉහළ නැංවීම සඳහා භෝග 16 වැඩසටහන යටතේ බඩඉනුගු භෝගයේද ඇතුළත් කර ඇති අතර ඒ සඳහා කඩිනම් වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක වේ. එමෙම වගා වපසරිය ඉහළ නැංවීම නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම දේශීය දෙමුහුම් බීජ ප්‍රභේදයේ භාවිතාව ඉහළ නැංවීම නිෂ්පාදන ප්‍රවේය අවම කිරීම යනාදී උපයමාර්ගයන් තුළින් නිෂ්පාදනයේ ධාරිතාව වැඩි කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. ඊ අදාළ නොවේ. ස්තුති ගරු අමාත්‍යතුමනි. අපි දන්නවා දේශීය බඩඉනුගු බීජ අවශ්‍යතාවය අපි සම්පූර්ණ කරගන්නේ විදේශීය රටවලින් ආනයන කරන බීජවලින්. මේ බීජවලින් වැඩි අස්සන්නක් ලැබෙනවා කියලා කිව්වත් මේ බීජ සඳහා විශාල මුදලක් ගොවීන්ට දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම 2019-20 වසරවල සේනා දළමුවාගේ හානිය වැඩිපුරම සිද්ධ වුණේ ආනයනික බීජවලින් වගා කළ වගා බිම්වලට. මේ තත්ත්වය ගැන අවධානය යොමු කරලා ඔබතුමාගේ අමාත්‍යාංශය
ඔබතුමා පිළිතුරේ සඳහන් වුණා දේශී බීජ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා කියලා. මේ වෙනකොට වැඩි දියුණු කළ ප්‍රභේද කොපමණ තියෙනවද? ඒ බීජ ගොවීන් ලබා දීමේ වැඩපිළිවෙලක් ඉදිරි මාස කන්නේදී ක්‍රියාත්මක වෙනවද?
ගරු මන්තුමා, අපේ අමාත්‍යාංශයේ යටතේ මිලියන 233ක් දැනටත් මේ දෙමුහුන් බීජ ලබා ගන්න ගොවීන්ට සහනාධාරයක් හැටියට මේ දිස්ත්‍රික්ක වලට පළාත් සභා වලට අපි යවලා තියෙනවා. ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා ඒ ගොවීන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න. ඒ වගේම යලකන්නේ බඩෙනුකු වගා කරන බොහොම අඩුවෙන්, ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී ඇයට සෝලර් පම්ප් හෙක්ටයර් එකක් සඳහා වගේ එය කීප දෙනෙකුට හෝ ලබල දෙන්න අපි මේ අවුරුද්ද මේ කටයුතු කරනවා.
සුති ඇමතිතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නය, දැන් දේශීය බඩේරිඟු බීජ ප්‍රමාණය වගා කරන බිම් ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මාස කන්නේදී අනිවාර්යයෙන්ම අපට දෙමුම් බීජ නැවත ආනයනය කරන්න සිද්ධ වෙනවා. එතකොට ඔබතුමාගේ අමාත්‍යාංශ ඉදිරි වැඩපිළිවෙලක් තියෙනවද? තවත් ඉදිරි වසර කීපය තුළ මේ දේශීය බීජ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ගොවීන් වෙනුවෙන් ලබා දෙන්න.
ගරුමන්තුමා, අර භෝග දාසේ වැඩසටහන යටතේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුද්දේ ඒ සඳහා මුදල් ලබලා දෙන්න. ඒකෙන් බලාපොරොත්තු වෙනවා දැන් මේ අවුරුද්දේ මහකන්නෙට අපට ලැබිච්ච ප්‍රමාණය බැලුවොත් මේ යලකන්නෙත් අපේක්ෂිත ප්‍රමාණයත් එක්ක අපේ රට බඩෙනුගලෙන් ස්වයංපෝෂිත වෙනවා. ඒක නිසා විදේශ රටකින් ගේන්න ගිය මුදල එහෙම් පිටින්ම ඉතුරු වෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ ගොවි ජනතාවට බීජ ලබා දෙන්න ඒ අවශ්‍ය වැඩපිළිවෙල දැන්ටත් ක්‍රියාත්මක කරනවා. ඉදිරි අවුරුද්දෙත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.
ඔව්, ශ්‍රී කුමාර සිරිමන්තිතුමා මුදල් ඇමතුමාගේ ඇසීමට පැමිණ නැහැ. මද්දුම් බණ්ඩාර මැතිතුමා පැමිණ නැහැ. දෙවෙනි වටය කුමාර සිරිමන්තුතුමා
ජිතුමාගෙන් මම මේ ප්‍රශ්නේ අහනවා. සංගීතකතුමා,
ගරු කතානායකතුමනි, සති දෙකක කාලයක් ඉල්ලා සිටින්න.
රංජිත් බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාගෙන් මම ප්‍රශ්න අහනවා.
සභාගත කරන ගරු කතානායකතුමනි.
සභාගත කරනවා. හරි. ගරු කතානායකතුමනි, එතුමනි. ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඔබතුමත් මාත් අයිති මාතර දිස්ත්‍රික්කයේ දෑරංගල මධ්‍ය මහවිද්‍යාලයේ පාසල් දරුවෝ කීප දෙනෙක් අපහරණයට ලක් කරලා තියෙනවා. එක්කෙනෙක් නෙමෙයි, දැනට දැනගන්න තියෙන විදිහට දෙන්නේ අපහරණයට ලක් වෙලා හතර දිනකේ තොරතුරු අරගෙන මේක බරපතල කාරණයක්. රජයට සම්බන්ධ පෞද්ගලික ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන දෙකම තියෙන ආයතනයක අය අර ජනාධිපතිතුමා ගමට ගියපු වෙලාවේ ගිහිල්ලා ඉස්කෝලේදී ඒ දරුවන්ගේ විදුහල්පතිතුමා ඉදලා තියෙන මේ සූම් අධ්‍යාපනයට කියලා දරුවන්ගේ දුරකථන අංක එකතු කරගෙන ඉන් පස්සේ තමයි අපහරණයට ලක් කිරීම කළා තියෙන්නේ අර ජනාධිපතිතුමා දෑරංගලට ගියපු වෙලාවේ. ඉතින් ඒ නිසා මේක වීරසුමන මන්ත්‍රීතුමා ඉන්නවා නම් ඔහුත් සනාථ කරයි ඔහුගේ ගම දෑරංගල කියන්නේ. ඒ නිසා කරුණාකරලා කරු කතානායකතුමනි, ඔබතුමා කතානායකතුමා විදිහට සහ මාතර මන්ත්‍රීවරයෙක් විදිහට මේ කාරණේට මැදිහත් වෙන්න ඕන.